රාජිත සේනාරත්නතුමා.
ගරු කතානායකතුමනි, අද දින මම බලාපොරොත්තු වෙන්නේ මාධ්‍ය පිළිබඳව කතා කරන්නට. මාධ්‍ය සමග විශාල අපි දීර්ඝ සම්බන්ධයක් තිබෙන නිසා මාධ්‍ය පිළිබඳව කතා කරන්නයි. මම සතුටු වෙනවා, මම සුභපතනවා අපේ මාධ්‍ය අලුත් මේ කෙහෙලිය අපේ මිත්‍ර ඇමතිතුමාට නැවත මාධ්‍ය ඇමති ධූරය ලැබීම ගැන. ඔබතුමාගේ පහුගිය ඒ හැකියාවන් නැවත මේ වසර ගණනාවදිත් පාවිච්චි කළ මේ මාධ්‍ය ඉතා මීට වඩා ඉතා හොඳ තැනකට ගෙන එන්නට තමුන්වහන්සේගේ කාලයේදී ලැබෙවයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. තමුන්වහන්සේලා දන්නවා මාධ්‍ය කියන්නේ මාධ්‍ය, මාධ්‍ය වේදීන් නිදහස, මේ සියල්ල එකට එන්න. මාධ්‍ය වේදියාගේ නිදහස තමයි අන්තිමට මාධ්‍ය නිදහස කියලා කියන්නේ. මාධ්‍ය නිදහසට, මාධ්‍ය වේදියාට නිදහසක් ලැබුණොත් මාධ්‍ය අසුරුවන්නට, ඒක තමයි මාධ්‍ය නිදහස. එනිසා අද නැවතත් මාධ්‍ය නිදහස සීමා වෙන යුගයක් අද ඇති වෙලා තිබෙනවා. ඒ මොකද දැන් මේ වෙනකොට මාධ්‍ය වේදීන් 30ක් විතර අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒක තමුන්නාසේ කරපු එකක් නෙවෙයි, නමුත් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. දැන් කොච්චර මාධ්‍ය තියෙනවත් අපේ මැඩිල්ලේ මේ හාමුදුරුවන්ට, පඤ්ඤාලෝක හාමුදුරුවන්ට උන්වහන්සේම කියන උන්වහන්සේගේ පන්සලට CID එක අඩාගෙන වැටෙනවා. මොකටද? මාධ්‍ය සාකච්ඡාවක් කිරීම නිසා. මමත් මාධ්‍ය සාකච්ඡාවක් කරාම මවත් CID අරගෙන ගියා. ඒ අරගෙන යනකොට ඔය මැඩිල්ලේ හාමුදුරුව තමයි මාව ඇතුලට ගන්නයි කියලා ෆයිල් අරගෙන ගියේ. අද ඒ මැඩිල්ලේ හාමුදුරුවන්වම CID එකෙන් ඇවිල්ලා ලබනවා. මේක තමයි ඇත්ත යථාර්ථය. අද අපිට වෙන දේ තමයි හෙට තමුන්වහන්සේලාට වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ක්‍රමය වෙනස් කරන්නට ඕනේ. ඒකයි වැදගත්කම. එතකොට අද මැඩිල්ලේ හාමුදුරුවම කියනවා අවුරුදු 5ක් අපි යාපාලන ආණ්ඩුවට විරුද්ධව මෙච්චර වැඩ කරා, මෙච්චර දේවල් කරා, කවදාකවත් අපේ පන්සලට CID එක ආවේ නැහැ. උන්වහන්සේම කියනවා භික්ෂු දඩේම කියලා කියා අපි අවුරුදු 5ක් යාපාලන ආණ්ඩුවට ගැහුවා. නමුත් භික්ෂු දඩේම තියෙන්නේ අද. මොකටද මේ මත්පැන් වලට විරුද්ධව කතා කරලා. එතකොට මෙන්න මේක අද මම ඉදිරිපත් කරනවා Reporters Without Borders RSF. ඒකේ තියෙන්නේ මොකද? ගෝඨාභය පාලනය යටතේ මාධ්‍ය නිදහස තවත් පහළට කියලා හෙඩ්ලයින් එක දාලා තියෙන සීමා නොමැති මාධ්‍ය වේදියෝ විසින් ප්‍රකාශයට පත් කර ඇති 2020 මාධ්‍ය නිදහස පිළිබඳ ජගත් දර්ශකයේ ප්‍රෙස් ෆ්‍රීඩම් ඉන්ඩෙක්ස් වල රටවල් 180ක් අතරින් ශ්‍රී ලංකාව හිමි කරගෙන ඇත්තේ 127 වැනි ස්ථානය. මාධ්‍ය නිදහස පිළිබඳ ජගත් දර්ශකයේ 3 වැනි අවුරුද්දේ ඉහළින් මින්නේ නෝර්වේ රාජ්‍යයයි. RSF සමීක්ෂණය අනුව මාධ්‍ය නිදහසකින් නරකම රට ලෙස වැටී ඇත්තේ උතුරු කොරියාවයි. කොරෝනා අස්සෙත් මාධ්‍යයට තවත් තාංචි පැනවෙයි කියලා ඒ අයගේ මාධ්‍ය නිවේදනය තිබෙන්නේ. මේ අපි නෙවෙයි කියන්නේ මේ ජාත්‍යන්තර සංවිධානය. මේ වගේම දැන් අපි බලමු මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය. පසුගිය වාරයේ තමුන්නාසෙලා ඉන්නකොට විශාල චෝදනා තිබුණා මාධ්‍යවේදීන්ට කරපු අඩන්තේට්ටම් ගැන. දැන් ඒවා බොරු නම් ඒවා හොඳට විමර්ශන කළා, හරිද වැරදිද කියලා බලන්න. දැන් ඒගොල්ලන්ට ඝාතනය වුණේවා, ඒ වුණා ඝාතනය වුණානේ, නැහැ කියන්න බෑනේ. පැහැරගත්තේවා පැහැරගත්තානේ. එතකොට උස්සගෙන ගියේවා උස්සගත්තානේ, ගහපු ඒවා ගත්තා ගැහුවානේ. ඒවා එකක්වත් බොරු නෙමෙයි. එතකොට ඔය කොච්චර කෑ ගැව්වත් සත්‍යය කියන්නේ සත්‍යය. එතකොට දැම්මන්නේ මොකද්ද? ඒවා විමර්ශනය කරපු නිලධාරීන්ව පිටිකාරය කළා, ගහපු මරපු කට්ටියව පැමිණිලිකාරයෝ බවට පත් කළා දිනනවා. ඒ අනුව තමයි චාන්දි අභිෂේක කළ බව අද අත්අඩංගු වෙන්නේ. එතකොට අද පොලිස් ප්‍රකාශක මේ හිටපු එක්කෙනයි අද වර්තමාන පොලිස් ප්‍රකාශක, එතුමන්ලා කියනවා රජය අපහසුවට පත් කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. මේ බිය ගැන්වීමනේ මාධ්‍ය වේදින්න. ඒ විතරක් නෙවෙයි, විදේශ රටවල ඉඳලා, විදේශ රටවලදී මේ රට විවේචනය කරපු ශ්‍රී ලාංකිකයෝ ලංකාවට ආවොත් අත්අඩංගුවට ගන්නවලු. මේ කරන්නේ මොකද? තවත් බිය ගැන්වීම. ඒ එක්කම මාධ්‍ය ඇමතිතුමා කිව්වා අපේ සමාජ මාධ්‍ය වලට නියාමනය ගේනවා කියලා. ඒක හොඳයි. ඒ වගේම ලියාපදිංචියක් ඇති වෙන්නයි කියලා. ඔබතුමා උදේවරුවේ කිව්වා ලියාපදිංචිය රුපියල් 35000යි කියලා. මට මතක හැටියට. 35000යි අවුරුද්දකට ඇනුවල් ෆී එක 5000යි නේ. 25000යි. ඔව්. මම කියන්නේ ඔබතුමාට අද සමහර වෙබ් අඩවි කරනවා මේ පාස ශිෂ්‍යෝ, විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ. ඒකම රස්සාවක් හරියට ආදායමක් නැති. මම ඔබතුමාට කියනවා ඔබතුමා මේක විශේෂයෙන් සැලකලා ආදායමක් නැති කට්ටියට ඒ තරුණයන්ට එවැනි දෙයකට යොමු කරන්නට හොඳ මාධ්‍යට යොමු කරන්නට තමුන්නාසේ ඒ කට්ටියට නොමිලේ ලබා දෙන්න. මොකද ඒගොල්ලන්ට ආදායමක් නැහැනේ. රැකියාවක් නැහැ. ඒකින්ද මේක මේකත් එක්ක යෙදෙනවා. ඒතර විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ නොයෙකුත් වෙබ් අඩවි හදනවා. අනික් කට්ටියකින් සල්ලි ගන්න. ඒ වගේම ඒ මාධ්‍යවේදීන්ගේ පෞද්ගලික තොරතුරු ඉල්ලනවා. දැන් මේක මේ පෞද්ගලික තොරතුරු තමුන්නාසේ ගාව තියාගෙන වෙනත් ආයතනවලට නොදී ඉඳලා ඉන්න. මොකද නැත්තම් මේ පිළිබඳව මේකෙන් වෙන්නේ බොහෝ අය බිය ගන්නනවා. එතකොට අර නිදහස නැති වෙනවා. එතකොට මාධ්‍යයට සම්බන්ධ වෙන්නේ නැහැ අලුතෙන් එන තරුණයෝ. ඒ වගේම ශ්‍රී ලංකා පුවත්පත් පාලක මණ්ඩලය. පුවත්පත් මණ්ඩලය තමුන්නාසේ දන්නවා ශ්‍රී ලංකා කතෘ සංසදය, ප්‍රකාශකයන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු සියලුම ජනමාධ්‍ය සංවිධාන කියලා තියෙනවා මේක අවෝසි කරන්නට කියලා. ඒ නිසා නමුත් ඔබතුමා කියලා තියෙනවා මේකේ පනත සංශෝධනය කළා මේකට විද්‍යුත් මාධ්‍යත් ගේනවා කියලා. හැබැයි ඒකෙන් වෙන්නේ නැවතත් මේක අවෝසිය වෙනුවට ශක්තිමත් කිරීමක්. මම නම් කියන්නේ තමුන්නාසේ ඒක අයින් කරලා ඒ මාධ්‍ය වේදීන් ඇති කරපු ඒ ආයතනත් එක්ක ඉදිරියට යන්න ඔවුන් එක්ක සම්බන්ධතාවයක් තිබාගෙන. ඒ වගේම තොරතුරු දැන ගැනීම කොමිෂන් සභාව තවදුරටත් ඉස්සරහට කොයිතරම් නිදහස් ක්‍රියා කරයි දන්නේ නැහැ. ඒ නිසා තොරතුරු නොදුන්නාම ඒකට දෙන අභියාචනා අපි දන්නේ නැහැ ඒවට කුමක් සිදුවේවිද කියලා. දැන් අද බලන්න මේකේ මේ වගේම ඇයි අපි මෙහෙම කියන්නේ මේ බලපෑම්. දැන් අර අප්‍රේල් මාසේ 9 වෙනිදා දොළුවේ තියුණ විරෝධතාවය. ඒ විරෝධතාවයේදී ආවේ මිනිස්සු කෑම ඉල්ලලා. ඒකට කවුරුවක්වත් නායකත්වය දුන්නේ නැහැ. කවුරුවක්වත් පිටිපස් හිටියේ නැහැ. නිකම්ම මිනිස්සු. ඒ ආවම මොකද කරේ? ඒක 9 වෙනිදා ආවා එක්කෙනෙක්ව මේවා බලලා ඔක්කොම ටීවී මේවා බලලා එක්කෙනෙක්ව අත්අඩංගුවට ගත්තා 16 වෙනිදා වෙනකන් රිමාන්ඩ්. අප්‍රේල් 4 වෙනිදා ත්‍රිකුණාමලයේ තියෙනවා Facebook එකෙන් විවේචනය කරා කාවද ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ලේකම්ද. එතකොට මොකද කරේ? එයාට එයාව ගෙනිච්ච උසාවි දැම්මා. දාලා එයාට ඇප දුන්නා. නමුත් නැවත 20 වෙනිදාට උසාවි එන්න කියලා. අපේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ජනාධිපති බලකායට පත්කිරීම පිළිබඳ විවේචනය කරා. සරසා විශ්ෂේ කරේ මොකද්ද? ගෙදෙට ඒ ගෙදර රේඩ් කරා. දැන් මේකෙන් විශාල බියගැන්වීමක් මාධ්‍යවේදීන්ට කිරීමට තත් වෙනවා. දැන් තමුන්නාසේ දන්නවා නොවැම්බර් මාසේ 2 මේ මාසේ 2 කියන්නේ මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ දණ්ඩ මුක්තිය අහෝසි කිරීමේ ජාත්‍යන්තර දිනය. මේක තියෙන්නේ මේ වගේ කරුණු පිළිබඳව. දැන් මේ පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරා. ඒකේ තියෙනවා ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්ති ඉටු කිරීම ඕනෑම රජයක වගකීම වුවත් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහි එකම අපරාධයක් සම්බන්ධයෙන්වත් යුක්ති ඉටු නොකළ ඉතිහාසයක් හිමි රටක ජීවත් වීමට සිදුවීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කනස්සල්ල පළ කර සිටියි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සිදු කළ අධ්‍යයනයක තොරතුරු වලට අනුව මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ වැඩිම සංඛ්‍යාවක් සිදු කළ වකවානුවක බලයේ සිටි පාලකයන්ගෙන් සැදුම්ලත් රජයක් යටතේ මෙවැනි වාතාවරණයක් ඇතිවීම යුක්තිය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍ය ප්‍රජාවගේ කනස්සලට හේතු වී තිබේ. ඒක අවසාන කරනවා ඉතිහාසයේ තුල ගල් ගැසී ඇති මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ පරීක්ෂණ ඉදිරියට ගෙන යාම සඳහා පූර්ණ බල ඇති ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස ඉල්ලීමක් කරනවා. ඒ නිසා තමුන්නාසෙ මෙන්න මේක හිතට අරගෙන මේ අනුව ඉදිරියට ක්‍රියා කරන්න. දැන් අතීතයේදී කරපු අපරාධ 2016 නොවැම්බර් 19 වෙනිදා පාර්ලිමේන්තුවට වාර්තා කරනවා. එදා ඒ තිබුණ රජය යටතේදී ඒ රාජපක්ෂ රජය යටතේදී මාධ්‍ය වේදීන් 13 දෙනෙක් ඝාතනය වුණා. පහර දීම 87ක් සිදු වුණා. අතුරුදහන් කිරීම 1ක් සිදු වුණා. අත්අඩංගුවට පත් වීම 20ක් වුණා. මාධ්‍ය ආයතන පහකට පහර දීම සිදු වුණා. එතකොට මේකේ ප්‍රධාන මේවා මම කිව්වත් එකක් ලසන්ත වික්‍රමතිංහ කීප දෙනෙක්ම කතා කරා. ඒ වගේම අපි අමතක කරන්න අරකයි උතුරේ බැස්ටියන් ජෝර්ජ් රාජරත්නම් රංජිත් කියන හුදෙන් කාර්යාලයේ ඇතුළට ගිහිල්ලා වෙඩි තියලා මරලා දැම්මයි දෙන්නව. ඒ මාධ්‍යවේදීනේ 2006දී. ඒ වගේම සම්පත් ලක්මාල්ව 2006දී ඔහුවත් මරලා දැම්මා. මේ ඔක්කොගෙම තාම නඩු යනවා. ඒකේ අවසානයක් නැහැ. ඒවගේම පහර දුන්නා. කාටද? නාමල් පෙරමැතිතුමාට, දේශ්‍ර මාධ්‍යවේදියාට. ඒවගේම ටයිම්ස් පත්‍රයේ කීත් නොයර්ට බාල්කොල්ල ඉල්ලලා ගැහුවේ. හොඳ වෙලාවට මහින්ද රාජපක්ෂ එදා හිටපු ජනාධිපතිතුමා කතා කළා. එතුමා තමයි ජීවිතයේ අවසාන වෙලාවේ බේරගත්තේ අපේ ආණ්ඩුවේ ඉන්න කාලේ. පොද්දල ජයන්තට ගෙනියලා කකුල් කැඩුවා සිළුමිණ පත්‍රයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා. උපාලි තෙන්නකෝන් රිවිරක පත්‍රයේ කතුරුවරයා. එයාගේ නෝනා හින්දා ජීවිතේ බේරගත්තා. නෝනා බදාගෙන මේව කරපින්දා. එතකොට අය වගේම අතුරුදහන් ප්‍රජීත් එක්නැලිගොඩට, එක්නැලිගොඩ 2010 ඉඳලා අප්‍රේල් මාසේ ඉඳලා අතුරුදහන්. එයාගේ නෝනායි පුත්තු දෙන්නයි ලෝකෙ වටේ යනවා, රට වටේ යනවා තමන්ගේ ස්වාමියාව හොයා දෙන්නේ කියලා. ඒ වගේම සියත කාර්යාලයට 2010 ජූලි 31 කාර්යාලයේ පහර දීලා, කාර්ය මණ්ඩලයට පහර දීලා ගිනි තිබුවා. එතකොට සිරස කොම්පඤ්ඤ වීදියේ 2010 මාර්තු 22 ඒකේ 5 දිනකට තුවාල වුණා මේ සිද්ධිය වලින්. ඒකේ කාර්ය මණ්ඩලයේ අලාභහානි මිලියනයකට වඩා සිදු වුණා. පන්නිපිටිය සිරස තමුන්නාසලා අහගන්න මර්වින්ගේ. පන්නිපිටිය සිරස ඒ ආරක්ෂකයින්ට පහර දුන්නා. අලාභහානි කළා දේපළවලට, රථවාහනවලට, ස්ටුඩියෝ කොම්ප්ලෙක්ස් එක සම්පූර්ණයෙන් ගිනි තිබුවා. T-56 ගෙනල්ල වෙඩි තිබුවා. ආරක්ෂකයින්ගේ ඔක්කොම අවි ආයුධ පැහැරගෙන ගියා. මේ වගේම මාධ්‍යට එරෙහිව අප දැන් යුනෙස්කෝ සංවිධානය කියනවා මාධ්‍යට එරෙහි අපරාධ යනු ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි අපරාධයි කියලා. ඒ කියන්නේ මාධ්‍යට ගහනවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගහනවා. ඒකින්ද තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය 2010 දී මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රතිප්‍රඥාප්තියක් ඇති වුණේ. මේවා ඒගොල්ලන්ට සමහරු මෙතන ඉන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානයක අහලවත් නැති කට්ටිය. ඒකයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා 2015 ජනවරම මේ 2015 ජනවරමේ අපි දුන්න ජනවරම මොකක්ද? මෙන්න මේ කළු යුගය අවසන් කරනවා, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරනවා. ඒ වගේම මෙම විඳිතයන්ට යුක්තිය ඉෂ්ට කරනවා. ඒකට වෙනුවෙන් තමයි අපි කතා කරේ. ඒකට තමයි කියන්නේ මේ බලිගන්නවයි කියලා. බලිගැනීම නෙවෙයි, මේ මිනිසුගේ පවුල්වල කට්ටිය ඇවිල්ලා කතා අපිව තමයි හම්බු වෙන්නේ. ඒ කට්ටිය කියන්නේ දරුවෝ, භාර්යාවන් ඇවිල්ලා අපිත් එක්ක තමයි මේ සියලුම දේවල් කියන්නේ. ඒ නිසා ඒ වගේම අපි කියනවා
කියන්න මතුවා
ගරු කතානායකතුමනි, අපේ හිටපු ප්‍රවෘත්ති
අධ්‍යක්ෂකතුමනි
ආචාර්ය
මේ මන්ත්‍රීවරයා දැන් දිගින් දිගටම නොයෙකුත් අනවශ්‍ය දේවල් ගොඩක් කියාගෙන යනවා. මෙතන කිසිම සම්බන්ධයක් නැති දේවල්. ඒ වගේම ගරු අමත් කතානායකතුමනි, දැන් බොරු රැවුල් දාගෙන ඇවිල්ලා කණ්ඩායමක් ගෙනල්ලා දෙන්නෙක් ගෙනල්ලා බොරු දේවල් කරලා කොච්චරද මේ මාධ්‍යයක් බොරුවට මාධ්‍ය ඉස්සර කොච්චර නරක විදිහට හැසිරෙව්වද? මේක කරන්න බෑනේ. අතිගරු ජනාධිපතිතුමාට අපහසුන කියන නොයෙකුත් දේවල් කිව්වා, සුදුවැන් කතන්දර කිව්වා. මේවා සියල්ලම බොරු කිය කිය දැන් තවත් බොරු කරනවා. සම්පූර්ණම මේ දේවල් කරන්න
රීති ප්‍රශ්නය.
මේක ගරු කතානායකතුමනි,
මේක රීති ප්‍රශ්නයක් නෙවෙයිනේ.
ඇති ඔව් දැන් ඔබතුමා කතා කරගෙන යන්න.
ඉවර තව දෙන්න ඔබතුමා පුළුවන් නම්. අපේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා, ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල්, අපි සුභපතන ආචාර්ය රංග කලන්සූරිය මහත්මයාට මේ වසරේ හොඳම මාධ්‍යවේදීන් 5 දෙනාගෙන් එක්කෙනෙක් වවට එතුමාට ඒ ප්‍රදානය ලැබුණා. ඒක ශ්‍රී ලංකාවට ලැබුණ විශාල ප්‍රදානයක් කියලා අපි කියනවා.
ඔව් චාමර මන්ත්‍රීතුමා.
ડોක්ටර් මහජන පක්ෂයේදී ප්‍රේමදාස යුගයේ පුපුරපුවත් ડોක්ටර් කියන්නේ.
හරි, ඒක රීති ප්‍රශ්නයක්
නෙමෙයි. 89
බොහොම ඉස්සරදී. හරි.
ආමර මන්ත්‍රීතුමා කිව්වා විතරක් නෙවෙයි, අපි පාරට බැස්සා. හා බැස්සේ අහන්න. මේ දිනේෂ් කුණවර්ධන ඇමතුමා දන්නවා. අපේ මහින්ද රාජපක්ෂවත් අරගෙන බැස්සේ එළියට. පාදයාත්‍රා ගියේ තමුන්නාසලා නෙවෙයි හිටියේ එදා. එදා හිටියේ අපි. එදා මහින්ද රාජපක්ෂව දැකලවත් නැහැ මේගොල්ලෝ. කතා කරලා දැයි ඒ වගේල 2015 පස්සේ ගරු කතානායකතුමනි, මාධ්‍ය වේදින්ගේ කිසිම මිනිමරුවක් සිදු වුණා, පැහැර ගැනීමක් සිදු වුණා, පහර දැමීමක් සිදු වුණා, බලපෑම් කිරීමක් සිදු වුණා. ඒ අවුරුදු පහේ කොහෙවත් කිසිම මාධ්‍ය වේදියෙක්ගේ පැමිණිල්ලක් නැහැ රජයෙන් මෙන්න මේ අඩන්තේත්තම කම කරයි කියලා. ඒ නිසා මම ඉතාමත්ම සතුටු වෙනවා.
අන්නේ
රජයේ ඇමතිවරයෙක් වෙලා සිටීම ගැන.
ගරු රාජදමතුමා, 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 ඇමතුමා,
ඒ රීතිපස්සේ මූලාසනෙට යමු කරන්න.
ඔව් මන්ත්‍රීතුමා ඔබතුමා දිස්ත්‍රික්කේ කමිටුවත් මගේ නමත් නිකන් හරි කියන්න කතාව මැද්දේ. ડોક્ટર બટા කියන්නේ
એક 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 રીતિ પ્રશ્નයක් નહી.
તામત හොඳයි.
ભોમિષતિ.
ඔබතුමාල වගේ උගත් කට්ටිය මෙතනට එන එක ඉතාමත් වැදගත්. 2017 දී මාධ්‍ය වේදීන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර කමිටුව ග්ලෝබල් ඉම්පියුනිටි ඉන්ඩෙක්ස් එකෙන් ඒ 2017 දී අපිට දුන චෝදනාවලි අපිව ඉවත් කළා. ඒ ඉන්ඩෙක්ස් එකෙන් උත් අයින් කරා. ඊට ඉස්සෙල්ලා මේ ලයිස්තුවේ උඩින්ම හිටිය ශ්‍රී ලංකාව. මතක තියාගන්න. ඒ වගේ අපි ජාත්‍යන්තර පිළිගන්න තත්ත්වයකට එදා ඒ රජේ වගේ අපි
ගෙනාවා.
අපි ඉවරයි. දැන් අලුත්ම තත්ත්වය තමයි අද සිරස ආයතනයට කඩාපනිනවා. තවත් ආයතනයක සභාපතිලා සිරස ආයතනයට විරුද්ධව තහනම් නියෝග ගන්නවා. ඒ තහනම් නියෝග අර ඩොග් ඊට් ඩොග් කියන කල්චර් එක. බල්ලෝ විසින්ම බල්ලෝ කනවා සංස්කෘතිය. ඒ නිසා මම මගේ කතාව ගරු කතානායකතුමනි අවසන් කරනවා මහත්මා ගාන්ධිගෙන්. මහත්මා ගාන්ධි කියනවා remember that all through history there have been tyrants and murderers and for a time they seem invincible but in the end they always fall always. Thank you.
Honorable Kelly Rambukkala mathuwa. ඔව් දෙලන් ප්‍රධානමන්ත්‍රීතුමා
මීට පෙර කතා කරේ පාර්ලිමේන්තුවේ තමන්ගේ මන්ත්‍රීකම ආයතන ලෙස පාවිච්චි කරා කියලා උසාවියෙන් පාර්ලිමේන්තුවෙන් පන්නපු කෙනෙක්.
හරි ප්‍රොමිසරි.
හා කරු කතානායකතුමනි අද දවසේ වැසිසේ 112 295 විදේශ අමාත්‍යාංශයත් 419 කලාපීය සහයෝගතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයත් 105 210 211 308 ජනමාධ්‍ය අමාත්‍යාංශයත් විවාදයට ගන්න මේ මොහොතේ ප්‍රදයක් එකතු කිරීමට අවස්ථාව ලබා ගැනීම සම්බන්ධව අස්තුතිවන්ත වෙනවා. අද උදේ ඉඳන් ඉතාමත්ම ප්‍රබුද්ධ වැදගත් කරුණුකාරණා ගණනාවක් සාකච්ඡා කෙන විවාදයකට අද සම්බන්ධ වෙන්න අපි සියලු දෙනාටම හැකියාවක් ලැබුණා. අවසානයේ පොඩි කනගාටුවක් දැක්නා. ඉතාමත්ම ලස්සනට ගිය සංවාදයට අර කිරිමුට්ටියට ගොම ටිකක් වටනා වගේ අවසානය කරපු කතාවේදී අපි සියලු දෙනාම මං හිතන්නේ ඉතාමත්ම වෙන තැනකට වෙන මානයකට ගෙනියන්න කටයුතු කරා. ඒ ගැන මගේ කනගාටුව මම ප්‍රකාශ කරනවා. ඒකට හේතුව මේ සාකච්ඡාවේදී මගේ මට පෙර හිටපු මේ අමාත්‍යාංශය ගරු අමාත්‍ය ගන්ත සම්මන්ත්‍රණක ගරු අමාත්‍යතුමා කරුණු ගණනාවක් ඉදිරිපත් කරා. පයිතනයේ කරුණු යම් සාධනීය කරුණු ගණනාවක් ඉදිරිපත් කරා. අපි ආඩම්බර වෙනවා. අපි සතුට වෙනවා. අපිට හැකියාවක් ලැබුණා ඒ කරුණු සම්බන්ධව අපේ අවධානය යොමු කරන්නත්. ඔබතුමා විශේෂයෙන්ම කියපු කරුණු සම්බන්ධ අමරදේව ශූරීන්ගේ සම්බන්ධ මේ වෙනකොට මිලියන 150ක් වෙන් කරලා තියෙන අය වෙනුවෙන් ඒ සම්බන්ධව ඉදිරියේදී කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේම අනිකුත් ඔබතුමා ඉදිරිපත් කරපු අදහස් කන්නාවක් තියෙන ඒ සම්බන්ධව විශේෂයෙන්ම මුද්‍රණ සංස්ථාවේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ඇති වෙලා තියෙන තත්ත්වය ඉතාමත්ම සාමාන්‍ය කම්පාවක එතන ප්‍රශ්න ගණනාවක් තිබ්බා. නමුත් ඒ ප්‍රශ්න විසඳගෙන දෙන්න පුළුවන් උපරිම සහයෝගයක් ලබා දෙමින් ඒ දරුවන්ටත් සාධාරණයක් අසාධාරණයක් නොවන ආකාරයට ඒ සිග්නස් එතන සිටින සේවකයන්ටත් අසාධාරණයක් නොවන විදිහට කටයුතු කරන්න අපි මේ වෙනකොට තීන්දුව කරලා වැඩසටහන් ගන්නව ක්‍රියාත්මක වෙනවා. මෙතන මට පෙර අපි කතා කරපු සාකච්ඡාවේදී මේ මාධ්‍ය නිදහස ගැන කතා කරනකොට බොහෝ දෙනෙක්ගේ කතිකාවකට ලක්ුණේ රිචඩ් සොයිස් මහත්මයාගේ සිට ආපු ඒ ඉතාමත්ම අමිහිරි අතීතයේ සම්බන්ධව. මම දැක්කා ඒ රිචඩ් සොයිස් මහත්මයාගෙන් පස්සේ උපාලි එහෙම නැත්නම් අයිලන්ඩ් පුවත්පතේ ෆොටෝග්‍රාෆර් කෙනෙක් ටෙනිස් ගහනවා එහෙම නැත්නම් අස්සයා පිටේ යනවා කියලා ෆොටෝ ගත්ත කෙනෙක් අතුරුදහන් වීමේ සිට ගෙන ආපු ඒ සියලු අතුරුදහන්වලින් 46ක් පොතක් ලියලා තියෙනවා.
46ක් සම්බන්ධ වෙනවා. මට මම කියන්න සන්තෝෂයි, අපි ඒ කාල පරිසරය ගත්තහම විශේෂයෙන්ම යුද සමය තුල උතුරේ හිටපු විශාල පිරිසක් අපි කතා නොකර අපේ නොයෙකුත් පුද්ගලයන් ගැන කතා කරනවා. අපි කතා නොකරන ගණනාවක් ඉන්නවා. උතුරේ මියගිය අතුරුදහන් වෙච්ච ඒ යුද සමයේ ඇතිවෙච්ච තත්ත්වය එවගෙන අපි කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ අසාධාරණයි අපේ වෙනවා. හැබැයි මම විශ්වාස කරනවා, මම සතුටු වෙනවා. 2010 අගභාගයේ මාධ්‍ය අමාත්‍යාංශය බාරගත්තට පසුව 2019 ගායන්ත කරුණාතිලක මැතිතුමාගේ පසුවත් ඔය කියන විදිහේ අතුරුදහන් වීම මිනී මැරුම් අපිට අහන්න සිද්ධ වුණේ නැහැ. ඒ යුද සමයත් එක්ක ගැට ගැහිච්ච ඒ වැඩපිළිවෙළවලදී ඒ සම්බන්ධව අපි සියලු දෙනාම කනගාටු වෙනවා. ඒ අඳුරු යුගය අවසන් කරලා අපි වැදගත් දේශපාලන තීන්දුව හරහා වැදගත් යුගයකට ඇවිල්ලා තියෙනවා. ඒක ඉදිරියට ගෙනියන්න වග බලා ගැනීම අපි සියලු දෙනාගේම වගකීමක්. වර්තමානයේ වගකීම මට තියෙනවා. මම බොහොම පැහැදිලිව කියනවා. ඒ වගකීම අකුරට ඉෂ්ට කරන්න මම බැදී සිටිනවා කියන එක තාමත්ම පැහැදිලිව සඳහන් කරන්නට ඕනේ. මොකද ඒක අපේ වගකීමක් යුතුකමක්. අපි හැමෝටම. එනිසා ඒ සම්බන්ධව මම ඊට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම අපි කතා කර අපේ තිබෙන ආයතන සම්බන්ධව මම මේව කතා කරනකොට දැන් ඔය අතුරුදහන් වූවන්ගේ පරිගැණීම් සම්බන්ධව කතා කරනකොට මට එක දෙයක් මතක් කරන්නට සිද්ධ වෙනවා. 2015 යහපාලන ආණ්ඩුවේදී මේ රටේ මාධ්‍යවේදීන්ගෙන් නෙමෙයි පරිගත්තේ, මාධ්‍යවේදීන් නෙමෙයි. හැබැයි මේ රටේ ජනතා නියෝජිතයන් ඒ පරිගැණීම ගත්තා. ඒ පරිගැණීම කරා 2015 ඇති කරගත්ත අර ලැම්බෝගනීස් කතාවෙන් පටන් ගත්ත නොයිකුත් මං ඒ ගැන දීර්ඝ වශයෙන් කතා කරන්නේ. ඒ කතා කරපු කතා කිරීලේ අවසානය මොකද්ද? ජොන්ස්ටන් ෆර්නාන්ඩෝ එමෙතුමා හිරේ විලංගුවේ ලැබුණා. ඒ නඩුවෙන් නිදොස් කර නිදහස් වෙනවා. ඒ වගේ මේ රටේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් විමල් වීරවංශ මැතිතුමා, උදයගමම්පිල, නාමල් රාජපක්ෂ මෙවැනි ගණනාවක් සිරපත් කළා. එයා ඔක්කොම සියලු දෙනාම නිදොස් කරලා. එහෙමනම් ඔය පරිගැණීම් කියන මාධ්‍යවේදීන්ගේ පරිගැණීම් කියන මහජන නියෝජිතයන්ගේ පරිගැණීම ගැනත් මම හිතන්නේ ඒ අවුරුදු පහ කාලය තුළ යහපාලනයේ ක්‍රියාකලාපය තුළ තමන්ගේ අවධානය යොමු කරලා එවැනි දෙයක් නොවෙන්නට. මොකද ඔය කරන කම්ප්ලේන්ට්ස්, ඔය කරන පැමිණිලිම, ඔය බ්‍රයිබරියකට ගෙනිච්ච අවස්ථාවන් ගණනාවක් තිබ්බා. හැබැයි ආණ්ඩු පක්ෂයටයි විපක්ෂයටයි ඒක බෙදාගන්න එදා ඒ ආකාරයෙන් සිද්ධ වුණා. ආණ්ඩු පක්ෂේ නම් ඒ සිද්ධ වෙන්නේ නැහැ, විපක්ෂේ නම් එය හිරගෙදරින් නතර වෙනවා. ඒ නිසා මෛත්‍රවයි පරිගැණීම් සහ දේශපාලන වශයෙන් මේ කුහකත්වය මම හිතන්නේ නතර කරලා ඊට වඩා වැඩගත් ප්‍රබුද්ධ දේශපාලනයකට යනවා නම් අපි කාටත් ඊට වඩා 225ම අර සමාජගත වෙන තර්කය ඉදිරිපත් වෙන්නේ නැත්තැනකට අපිට යන්න පුළුවන් නම් මම හිතනවා ඒක ඉතා වැදගත් කියලා. ඒ වගේම මම කනගාටුවෙන් ප්‍රකාශ කරනවා, සාමාන්‍යයෙන් මම අතීතය ගැන කතා කරන්න කැමති නුණත් කතා නොකර බැරි තැනකට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම පහුගිය කාලය තුළ ආයතන ගත්තොත්, මේ මාධ්‍ය අමාත්‍යාංශයේ තියෙන ආයතන ටික ගත්තොත්, ඒ ආයතන අවුරුදු පහ තුළ මේ රටේ ඉතිහාසයේ විනාශයට කරපු කාලයක් නෑ. මම අපේ ලේකම්තුමෙකුට කීවා අමාත්‍යංශ අපිට පොතක් ලියන්නට පුළුවන් අවුරුදු පහක් ඇතුළත ආයතන විනාශ කරන්න පුළුවන් ක්‍රමයක් මේ විදිහේ හොයාගන්න පුළුවන් නම් මේ විදිහේ ආයතන විනාශ කරපු විදිහක් අපිට කියන්නට බෑ. මම එකින් එකට අරගෙන ප්‍රකාශ කරන්න. මං තමුන්නාංශලට ඉස්සෙල්ලාම අපි ගන්නම් ස්වාධීන රූපවාහිනී ආයතනය. ස්වාධීන රූපවාහිනී ආයතනය ගත්තොත් ස්වාධීන රූපවාහිනී ආයතනයේ ඉතා ඛේදවාචකයකට අද ලක් වෙලා තිබෙනවා. ස්වාධීන රූපවාහිනී ආයතනයේ අපි විශාල වශයෙන් ලාභ ලැබුවා. රාජිත සේනරත්න මැතිතුමා ඉදන් කීවා ආයතන ලාභදායී තත්වයකට පත් කරගන්නට ඕනේ. ඒ ආයතන සම්බන්ධව කතා කරා. ස්වාධීන රූපවාහිනී ආයතනයේ 2010 ශුද්ධ ලාභය මිලියන 495.4යි. 2011 681යි. අපිට හැකියාවක් ලැබුණා සෑම සේවකයකටම රුපියල් ලක්ෂක පමණ බෝනස් එකක් ලබලා දෙන්න. අපිට හැකියාවක් ලැබුණා බිලියන 2ක ස්ථිර තැන්පතුවක් දාන්න. 2012 එහි පාඩුව සුද්ධ ලාභය 2012 මිලියන 798යි. 2013 එහි සුද්ධ ලාභය අටසය මිලියන අටසය හතලිස් හයයි. දෙදස් පහළව ඉනම් පටන්ගන්න මේ අවාසනාවන්ත යුගය. මේ අවුගේදී දෙදස් පහළවේ දෙදස් දාසය වෙනකොට මිලියන හැටනමයක පාඩුවක් ලබනවා. දෙදස් දහ අට වෙනකොට මිලියන දෙසිය අනුවක් වෙනවා. තමයි දහට වෙනකොට මිලියන හයසිය විසිපහක පාඩුවක් ලබනවා. අටසියක ලාභයක් ලබපු ආයතනය භාරදීපු ආයතන. ඒවගේම අපි ස්ථීරතැම්පතුවක් දාලා තිබ්බ ස්ථීරතැම්පතුවක් දාලා තිබ්බ බිලියන දෙහක. දෙදස් පහළවේ ඒ බිලියන දෙකෙන් බිලියන දෙසිය තිස්තුනක් ඒ ස්ථීර තැම්පතුව ගෙලියට අරන් වියදම් කරලා නාස්ති කරල දාන. ඒවගේම දෙදස් දාශේ බිලියන එකසිය පනස් හයක් ඒ ස්ථීර තැම්පතුවෙන් ගන්න. ඉගාවට දෙදස් දාහතේ බිලියන සමාවෙන්න මිලියන දෙසිය අසූ හතරක් එළියට ගන්නවා. ඒවගේම දෙදස් දහටේ මිලියන තුන්සිය විසිහතක් අර දාලා තියෙන ෆික්ස් ඩිපෝසිට් එළියට අරගෙන එමනම් ඒ ස්ථීර තැන්පතු බිලියන එකයි දශමහයක් එළියට අරගෙන විනාශ කරලා දානවා. දැන් මේකට වග කියන්න ඕනේ කවුද? බිලියන දෙකක් ෆික්ස් ඩිපෝසිට් තිබ්බ මිලියන 800ක් ලාභ ලැබපු ආයතනේ රේටින් වලින් නම්බර් 1 තිබ්බ අංක 1කට තිබ්බ ආයතනේ රේටින් වලින් අංක 7ට වැටෙනවා. බිලියන දෙකක මුදල් ටික කාබාසිනිය කරලා දානවා. ඒකට හේතුවක් තියෙනවා හිත. ඒ හේතුව තමයි බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. කන්සල්ටන්ට්ස්ලා 1000 දෙනෙක් ගන්නවා. එක්කෙනෙකුට ලක්ෂ 2ක් 2කමාරක් පඩි ගෙවනවා ඒ කාලය තුල. මෙන්න මේ දේශ ඔය කියන සාදා ਸਰව සාධාරණයේ එදා දැක්කේ නැති එක මම පුදුම වෙනවා තමුන්නාන්සලා. ඒ වගේම අපි ගත්තොත් ඊගාවට මේ රටේ ස්වාධීන රූපවාහිනී ආයතනයේ අපතරව අපේ රූපවාහිනී ආයතනේ ඒ රූපවාහිනී ආයතනේ තිබ්බ තත්ත්වය ඊටත් වඩා එහා. ඒ නිසා ඒ රූපවාහිනී ආයතනේ සම්බන්ධව ගත්තොත් මම හිතනවා ඊටත් එහා ඛේදවාචකයක් එන. ඒකට හේතුවක් තියෙනවා. රූපවාහිනී ආයතනේ ඔඩිට් රිපෝට් එකේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. මේ නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අයවිය යුතු මුදල වෙන කතා කරනවා. මම දැක්කා කමිෂන් එකේ තිබ්බ 2015 අර සම්බෙද පාවිච්චි කරයි කියලා මුදල්. ඒකේ කොහොම පැහැදිලිව ඉල්ලීමක් කරනවා. පසුගිය රජය සමයේ නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද ගම්මුදාව ආදර්ශ ගම්මාන වැඩසටහනේ ජනතා අයිතියට පත් කිරීම සම්බන්ධයෙන් පූර්ව ප්‍රචාරක පට විකාශනය කරවා ගැනීම සඳහා ජාතික රූපවාහිනියේ ගුවන් කාලයේ යොදවාගෙන ඇත. 2018 මාර්තු සිට 2019 සැප්තැම්බර් දක්වා කාලය තුළ දින 364 දිනකට තුන්වරක් මෙම ප්‍රචාරය දැන්වීම විකාශනය කර ඇති අතර ඒ වෙනුවෙන් ආයතනයට ලබාගත යුතු මුදල ලක්ෂ 1400ක් සංස්ථාවට අවිය යුතු වද රුපියල් මිලියන 2කමාරක මුදලක් පමණක් ලබා දී ඇති අතර මේ ඉල්ලීම කර විශාල වශයෙන් කීප වතාවක් ඉල්ලලා තිබෙනවා. නමුත් මේ මුදල් ලැබලා දීලා නැහැ. මේ ආයතන කඩා වැටලා විනාශ කරලා දාලා නැති කරලා දාලා අද අපි මේ ගැන කතා කරන එක මහ විහිළුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම මතක තියාගන්න මේ රටේ මේ ආයතනයේ අපේ අමාත්‍යාංශයේ තියෙන විශේෂිත වූ විශේෂිතම මේ අවස්ථාවේදී කොවිඩ් වසංගතයේ වෙලාවේ අපේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තාමත්ම ප්‍රබුද්ධ ලෙස මේ වෙනකොට කටයුතු කරමින් යනවා. ඔබතුමාලා දන්නවා සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සියල්ල සම්බන්ධීකරණය කරගෙන මේ වෙනකොට ඒ අංශයේ තොරතුරු බෙදා දීමේ වැඩසටහන, ඒ වගේම නූතන සංවේදනය ප්‍රවේශයන් හඳුනා ගනිමින් මෑත කාලීනව ආරම්භ කරන ඍජුවම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් විසින් පවත්වන ලබන ඩිජිටල් සංවර්ධන, ඒ කියන්නේ අපේ මොඩර්නයිස් වෙලා තියෙන, එහෙම නැත්නම් අපේ අද ඇවිල්ලා තියෙන මේ විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමේ අලුත් ක්‍රම, වෙබ් අඩවි, ට්විටර් account, Facebook, මේ සියලු දේ අද ඉතාමත්ම ප්‍රබුද්ධ ලෙස මේ රටේ ජනතාවට තොරතුරු ලබා ගැනීමේ අයිතිය සහ තොරතුරු බෙදා හැරීමේ තොරතුරු දැනගැනීමේ සහ වර්තමානයේදී සිදුවන කරුණු සම්බන්ධව කරුණු ගණනාවක් ඉදිරිපත් කරන්න අපිට හැකියාවක් ලැබිලා තිබුණා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් වුණා මේ මාධ්‍ය ආයතන සහ මාධ්‍ය කරුවන්ගේ ප්‍රවර්ධනය. ඔබතුමාලට මතක ඇති දෙදස් දහය සිට දෙදස් පහළුව දක්වා කාලය තුළ ලැප්ටප් ලබාදීම වැඩපිළිවෙලක් කරා. ඒ වගේම උසස් අධ්‍යාපනය සම්බන්ධව ඒ අයට අවශ්‍ය අපි ග්‍රාන්ට් එකක් ලබලා දුන්නා. විශ්වවිද්‍යාල හරහා ඔවුන්ගේ පශ්චාත් උපාධි සම්බන්ධව කටයුතු කරන් ඒ අයගේ යම් යම් ඕමනාවන් එහෙම නැත්නම් ආම්පන්න ලබා ගැනීමට අපි කටයුතු කරා. අපි ආරම්භ කරා මේ කාලය තුළ අපි ආරම්භ කරා ජාතික පාසල් එහෙම නැත්නම් මාධ්‍ය පාසල් 25ක් විශ්වරෙක්ක 25 අපේ තෝරාගෙන තියෙනවා. මේ වෙනකොට අපි පටන් ගත්තා උතුරෙන්. උතුරේ අපි යාපනයේ වාලාක්ෂේණිය ආරම්භ කරා. ඒ අනුව ඒ පාසල් වලට අවශ්‍ය උපකරණ ලබා දීලා ඒ මාධ්‍ය දරුවන් අවුරුදු 6න් පහ එහෙම නැත්නම් 6 පන්තියෙන් පසුව ඒ දරුවන්ට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරලා දීලා මාධ්‍ය පාසලක් හැටියට එනම් කළා. මුළු රටේම මාධ්‍ය පාසල් 25ක් නිර්මාණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. පළවෙනි කටයුතු අපි උතුරෙන් ආරම්භ කරා. බලාපොරොත්තු වෙන දකුණේ සහ අනිකුත් ප්‍රදේශවල ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න ඊගා වසර කීපය තුළ ඔවුන්ට ඒ ශක්තිය ලබලා දීලා මුල ඉඳන්ම ආරම්භයක් හැටියට අපිට තියෙන අපි කතා කරනවා අපේ තියෙන ශක්තියෙන් ඒ දරුවන්ගේ තියෙන හැකියාවන් මොට වෙන්න නොදී ඒ බාල අවස්ථාවේදී මේ ඉදිරියටගෙන ඔවුන්ට ඒ අවස්ථාව ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අපි අනිකුත් ආයතන සියල්ල ගත්තොත් ගුවන්විදුලි සේවය මේ වෙනකොට අපි පුළුවන් තරම් උත්සාහ කරන අය ලාභ ලබන තැනකට ගේන්න. ඒ වගේම තමයි අපේ අනිකුත් සියලුම මේ අමාත්‍යංශ යටතේ තියෙන ආයතන ගණනාවක් තිබෙනවා. ඒ ආයතන සියල්ල මම බොහොම වගකීමකින් කියන මං කණන් හිලවුන් ඉදිරිපත් කරේ මේ කීපයක. ඒ සියලුම ආයතන මං හිතන්නේ තාමත්ම අසංවාදිතට ඒ වගේම සැලසුම් රහිතව වැඩ කරලා පාඩු ලබන තැනකට පත් කරලා තියෙන මහා ඛේදවාචකයක් හැටියට අපි සලකනවා. ඒ වගේම මම සඳහන් කරන්නට ඕනේ අපේ තැපැල් දෙපාර්තමේන්තුවේ විශේෂ ස්තුතියක් මං හිතන්නේ මේ සභාව තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන්ට අපේ පුදන්න ඕන. විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතය අතරේ ජීවිත අවදානමක් කරා. ඔවුන්ගේ තැපැල් සේවය පමණක් නෙමෙයි බෙහෙත් බෙදා දීමේ වැඩපිළිවෙල තාමත්ම සාර්ථකව මං හිතනවා ප්‍රශංසාව විශාල වශයෙන් ලැබෙමින් තියෙන ආයතනයක් බවට පත් වෙලා තිබෙනවා. අපි ඒ ගැන සතුටු වෙනවා. මා හිතනවා තමුන්නාන්සලා සියලු දෙනාම ඒ වෙනුවෙන් තමුන්නාන්සලාගේ ප්‍රණාමය මෙයාගේ අමාරු අවස්ථාවක කරන වැඩපිළිවෙල ගැන තමුන්නාන්සලාගේ සතුට ප්‍රකාශ කරන්න ඕනේ කියන එක මා විශ්වාස කරනවා. ඒ වගේම තමයි සමස්තයක් හැටියට ගත්තාම අර මාධ්‍යයේ යෙදෙන යම් යම් නිලධාරීන් මාධ්‍ය හරහා මාධ්‍යයේ යෙදෙන අලුතෙන් ඉදිරිපත් වෙන තාමත්ම විශේෂයෙන්ම ඒ අයගේ හැකියාවන් තියෙන කණ්ඩායම් තෝරා බේරාගෙන ඒ අයටත් ඉදිරියේ දක්මක් එක්ක වැඩපිළිවෙලක් ඉදිරියට ගෙනියන්න අපි බලාපොරොත්තු වෙනවායි කියන එක මේ අවස්ථාවේදී සඳහන් කරන්නට ඕනේ. ඒ නිසා මම ඊට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් තාස් කෙටියෙන් කියන්නට ඕනේ මේ වසංගත කාලය තුළ මාධ්‍ය අමාත්‍යාංශය තමන්ට කරන්න පුළුවන් වගකීම් සියල්ල ඒ ඇඟට අරගෙන ඒ වගකීම් ඉෂ්ට කරමේ කටයුතු සිද්ධ වෙන අතරතුර මතක තියාගන්න මේ සියලු දේ ඇතුළත අපි විශාල දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙල ගණනාවකට මේ වෙනකොට සම්බන්ධ වෙලා තිබෙනවා. මම මතක් කරන්නට ඕනේ කොළඹ නුවර මහනුවර ප්‍රවාහන තදබදය මගහැරීම පිණිස අඹේපුස්ස නගරයේ අතුරු මාර්ගයක් මම හිතන්නේ බයිපාස් එකක් අතුරු මාර්ගයක් ආරම්භ කළා තියෙනවා මිලියන 4ක් ගන්ස්ටන් ඇමතුමා ඒ වගේම ඒ අමාත්‍යංශයත් සහ ඒ පළාතේ වරකපොල ප්‍රදේශයේ මම හිතන තමුන්නාන්සලා කොළඹ නුවර යකින් දකින්න ඇති ඒ අතරින් විශාල තදබදයක් තියෙන අය ඒ සම්බන්ධව මුදල් වෙන් කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන්නට ඩොලර් මිලියන 300ක ආයෝජනයක් ගෙනන්න අපි හැකියාවක් ලැබුණා. හම්බන්තොට වරාය ආශ්‍රිතව කාර්කර්මාන්තය මේ වෙනකොට ඉදිබෙමින් පවතිනවා. ඒ වැඩපිළිවෙල අත්සන් කරයි ගිවිසුම් අත්සන් කරලා ඒකේ මුල් ආරම්භයක් ආරම්භ වෙලා තියෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මං හිතන්නේ මහල් නිවාස ක්‍රමය සෑම ආසනයකටම අවම වශයෙන් නිවාස 100ක මහල් නිවාස වැඩපිළිවෙල කියන්න උත්සාහ කරන්නේ මේ සියලු කරුණු අස්සේ අපේ මූලික අරමුණ වෙන සෞභාග්‍ය දැක්ම ඉදිරියට ගෙන යෑ මේ වැඩපිළිවෙල කොයි මොහතකවත් අපි අතාරලත් නැහැ අතාරින්නෙත් නැහැ. ඒ අභියෝග ජය අරගෙන ඉදිරියට ගොස් මේ රට ස්වම්පෝෂිත රටක් මේ රට සෞභාග්‍ය ඉදිරි දැක්ම වැඩපිළිවෙල අකුරටම ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් ඉදිරියට ගෙනියන්න සලසුම් සහගතව වැඩ කරනවායි කියන එක සඳහන් කරමින් අපේ වාසුදේව නානයක්කාර මැතිතුමා විශේෂයෙන්ම කැලණිකගේ උතුරු ඉවුර ජල යෝජනා ක්‍රමය බිලියන ගානක ජල යෝජනා ක්‍රමයක් පවුල් 1,20,000කට ජලය ලබා දෙන ග්‍රාම ඩිවිෂනල් සෙක්‍රටරියට් එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්ය ලේකම් කොට්ටාස 13කට බලපාන ආකාරයේ ක්‍රියාකාරීවන් ගණනාවක් මේ වෙනකොට කෙරෙමින් පවතින නිසා මා විශ්වාස කරනවා මේ ජනමාධ්‍ය හරහා මේ රටේ කෙරෙන වැඩ ඒ වගේම ජනමාධ්‍ය ආයතන ආරක්ෂා කිරීම ජනමාධ්‍ය ආයතන විනාශ කරලා තියෙන නැවත අපි නැවත ඒවා ප්‍රතිසංස්කරණය කරලා නැවත ඒවා ලාභ ලබන තැනටපත් කරලා මේ රටේ ජනතාවට සේවයක් කරන විදිහට මේ රටේ ජනමාධ්‍ය කියන වචනයට ගරු කරන තැනකට අපි ගෙනෙන්නට කටයුතු කරනවා කියන එක ප්‍රකාශ කරමින් මේ සම්බන්ධව ජනමාධ්‍ය අමාත්‍යාංශය අපේ ලේකම්තුමා ප්‍රමුඛ සියලුම නිලධාරීන් අපේ සියලුම ආයතනවල ඉන්න සභාපතිවරුන් අධ්‍යක්ෂක ජෙනරල්වරුන් සහ ඒ ක්‍රියාකාරීන් කටයුතු කරන සියලු දෙනා උපරිම සහයෝගයක් අපට ලබා දෙනවා මේ අවස්ථාවේදී අමාත්‍යාංශකරිට මම බොහොම ආඩම්බරෙන් කියන්නට ඕනේ මේ අමාත්‍යාංශයේ එක පවුලක් හැටියට එක සියලු දෙනාම එකට එක්කාසු වෙලා මේ රටේ විශේෂයෙන්ම ජනමාධ්‍ය කියන ක්ෂේත්‍රය තුළ විය යුතු වැඩ කොටස සහ ඒ ආයතන ජයග්‍රාහී තැනකට ගෙන ඒමට ඒ ආයතන මේ රටේ ප්‍රබුද්ධ තැනකට ගෙනීම ලාභදායි තැනකට ගෙන එක සේවයේ සපනය අතර ලාභලාභී ලාභදායි තැනකට ගෙන යන ආකාරයත් ඒ වගේම මහාභාංග භාණ්ඩාගාරයේ බරක් නොවන විදිහට මතක තියාගන්න 2014 ලංකාවේ එකම ආයතනයේ පළවෙනි වතාවට මහා භාණ්ඩාගාරයට ඩිවිඩන්ස් ගෙව්වා ITN එකේ ඒ තත්ත්වෙට තිබ්බ ආයතන මේ විදිහට කඩාවැටීම ගැන අවසානයේ කනගාටු වෙනවා ඒ සියලු දේ ඒ වගේම ඒ නැවත ගොඩනැගීමට අපි සියලු දෙනා මත්වල බඳගෙන කටයුතු කරනවා තමුන් වහන්සේලාට අපි සහතිකයක් දෙනවා මේ පාර්ලිමේන්තුවේ මේ ආයතන සියල්ල ප්‍රබුද්ධ තැනකට ගේනවා පමණක් නෙමේ අපි මේ බාර දෙනකොට 2015ට එහා තිබ්බ තැනකට ගෙන ඇවිල්ලා තමුන් මේ රටේ ජනතාවට යුතුකම් වගේම ඉෂ්ට කරනවායි කියන එක ප්‍රකාශ කරමින් මම නතර වෙනවා බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි විදේශ අමාත්‍යාංශයේ ශීර්ෂාංක 112 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, විදේශ අමාත්‍යාංශ ශීර්ෂාංක 112 සහ දේශීය 95 කලාපීය සහයෝගය කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ශීර්ෂාංක 119 ජනමාධ්‍ය අමාත්‍යාංශ ශීර්ෂාංක 105 211 211 308 කාර්ක සභා අවස්ථාවේදී ශීර්ෂ 112 සංශෝධනය ඉදිරිපත් කිරීමට පිටු 23 දහවැනි පේළි ඉවත් කරේ වෙනුවට පාත් සඳහන් අයතමේ ආදේශය කළ එන වැඩසටහන 2 සංවර්ධන වැඩසටහනේ රුපියල් බිලියන 12 මිලියන 139 386 16 රුපියල් මිලියන 477 950 මෙම සංශෝධනය අභිප්‍රාය වනුවේ ඉංග්‍රිසි පිටපතේ දෝෂය නිවැරදි කිරීමයි.
සංශෝධන සහිත කාරක සභා එකඟද?
හායි.
ශීර්ෂ 295 කාරක සභා එකඟද?
හායි.
කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂාංක 413 කාරක සභා එකඟද?
හායි.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂාංක 105 කාරක සභා එකඟද?
හායි.
210 කාර්ක සභා එකඟද?
හායි.
211 කාර්ක සභා එකඟද?
හායි.
308 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
පිටුව 19 809 වෙනි පෙළ ඉවත් කර ඒ වෙනුවට පාත් සඳහන් අයතමේ ආදේශය කළ යුතුය රුපියල් බිලියන 18 මිලියන 333 19 16 මූලධනය රුපියල් බිලියන 2 මිලියන 484 916 විශ්වයන පිටුවේ 405 පේළ ඉවත් කර 19 පිටුවේ 17 පේළියට නිමිතව පදසඳන අයතමේ ඇතුළත් කළ යුතුය ශීර්ෂ 308 තපද පාර්තමේන්තුව වැඩසටහන 2 සංවර්ධන වැඩසටහන රුපියල් බිලියන 14 මිලියන 643 516 රුපියල් මිලියන 982 274 16 එම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ අමාත්‍යාංශවලට විෂයන් බෙදී යාමේ නව සංශෝධනවලට අනුකූලව රාශීෂ 308 තපල් දෙපාර්තමේන්තුවට ආයත් ප්‍රතිපාදන ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත මාරු කිරීමයි.
සංශෝධන සහිත කාර්ක සභා එකඟද?
හායි.
පාර්ලිමේන්තු යළි රැස්වේ. සහ 308 සංශෝධන සහිතවද ෂීට් සංඛ්‍යා 105 210 211 295 සහ 419 සංශෝධන රහිතවද කාරක සභාවේදී සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි.